Honorable P.L. Richand.
Garu Sabahapettumani, Mama Katanga.
What is the point about the minister?
Madam, without the other, I gave Utre dinner, me, Bentor of Haradib Hotel.
Magavila, Matadina, a pay. Obutumaki, Kala, Tino,
a hotel, a hotel, like what Mahal, a hotel,
Ekatagarana,
Ekati repair Galadina, hotel,
honorable member, Katagarana,
Garu Matumata Nitramakiwa. Tamunansala Adiatila ne. Ekani sa mage katao karagani anda denna ko. Ida pasa tamunansala katao ve tamunansala katao karan. Mama katao karagani hitiye garu sabahapettumani. Ada vena kotta bentata beru wala sanchara kalapeta vela tiyena vinaseyai. E wageema vehichcha hotel sankhyawa. Mama kiwwa padana sancharaka hotel 14 8ක් අද වෙනකොට වැහිලා මධ්‍යම පරිමාණයේ සංචාරක හෝටල් වැහිලා රෙස්ටුරන්ට් වැහිලා කඩසාප්පු ටික වැහිලා ඒක නිසා ඉතාමත්ම ඛේදනීය තත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. අපේ ගරු ඇමෙත්තුමාට සංචාරක ඇමෙත්තුමාට මම ගොඩක් ආදරය කරන ඇමෙත්තුමා ඇමෙත්තුමාට වසර ගණනාවක් තිස්සේ කිව්වා. කිව්වට පස්සේ එතුමා කිව්වේ මම දන්නේ මම දැක්කේ නැහැ. එතුමාගේ කටේ තියෙන්නේ ඕක. දැක්කේ නැති නිසා තමයි මම මේ නැවතත් කියන්නේ ගරු ඇමෙත්තුමනි. ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ තමුන්නාන්සලා වෙලාවේදී තමුන්නාන්සලා ඒ කාලේ ගන්න. අද වෙනකොට මෙන්න මෙවැනි ඛේදනීය තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ කලාපේ වැහිච්ච සංචාරක හෝටල් වල අපට අහිමි වෙච්ච කාමර සංඛ්‍යාව 700යි. කාමර 700ක් කියන්නේ ඒ අපි සංචාරක දෙන්නේ එක කාමරේ ඉන්නවා නම් එහෙම ගත්තන් පස්සේ 1400යි. ඒ 1400ක් අද එක දවසට බෙන්තට බේරුවලට අහිමිලා තියෙන සංචාරකයෝ. එහෙම ගත්තන් පස්සේ අපි මාස 12ම ගණන් හදන්නේ නැහැ. මාස 6කට සීසන් එක කිව්වම මාස 6යි. ඒ මාස 6ේදී අපට අපේ රටට අහිමි වෙලා තියෙන සංචාරකින් 252000ක් අපට අපේ කලාපෙට අහිමි වෙලා තියෙනවා. ඒ වුණාට මේ සංචාරක ඇමෙතුමා ඇතුළු කණ්ඩායම කියන්නේ සංචාරක මෙච්චර ප්‍රමාණයක් එනෝ කියලා. අපි දන්නවනේ ඔලුගෙඩි සංඛ්‍යාවෙන් ගරු ඇමෙතුමෝ ගරු සභාපතිතුමෝ මේ සංචාරක ව්‍යාපාරේ මේ සංචාරකෙන් ගණන් කරන්න බෑ. අද අපේ පැතිවල සයිවර් කඩවල කොත්තර රොටි ගහන්නත් ඇවිල්ලා ඉන්නේ පිටරට කට්ටිය. මේගොල්ලෝ දාලා තියන්නේ සංචාරකයෝ කියලා අන්නේ ඒ ආපු කට්ටියටත් එහෙම දාලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියනවා ඒ අහිමි වෙච්ච සංචාරකින්ගේ අඩුම ගාන එක සංචාරකෙක් කාමරයක් සහිතව ඩොලර් 200කට ගත් වියදම් කරනවා නම් ඩොලර් 200ක් වියදම් කරනවා නම් අපට අහිමි වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි ඩොලර් ලක්ෂ 54ක් ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් බිලියන 9.3ක් අපට දල වශයෙන් අපට අහිමි වෙලා තියෙනවා. මම මේ කිව්වේ දල වශයෙන් අහිමි වෙච්ච සංඛ්‍යාව. එතකොට මේ සංචාරක හෝටල් කඩා වැටීමත් එක්ක මේ සංචාරක හෝටල් ටික ආරම්භ කරන්න බැරි වීමත් එක්ක අද වෙනකොට මම හිතන්නේ ඩොනල් බිනියන අපට 40ක් 50ක් අතර අපිට මෙවැනි තත්වයකට රටට අහිමි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි එතුමාට විතරක් මේ සම්බන්ධව චෝදනා කරන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ රජයට විතරක් චෝදනා කරන්නේ නැහැ. හැබැයි අපට ලොකු වගකීමක් තියෙනවා. අපේ පළාතට විතරක් නෙවෙයි මේ දේවල් අහිමි වෙන්නේ. අපේ රටේ ආදායමට අපට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. අද වෙනකොට ගරු සභාපතිතුමනි ඒ සංචාරක හෝටල් වල රැකියා අහිමි වෙච්ච සංඛ්‍යාව 42000කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ඒ කියන්නේ ඍජු සහ වක්‍ර
මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඍජු සහ වක්‍රව මේ විදියට අහිමි වෙනකොට අර ඈත පිටිසර ගම්මානේ මේ දොඩම් ගෙඩිය පැෂන් ගෙඩිය වවන ආදරණීය අම්මගේ ආදායමත් නැති වෙලා තියෙනවා. පන්තොප්පිය හදලා ඒක සංචාර කලාපයට ගේන ඒ ආදරණීය තාත්තගේ මේ ඒ ආදායම නැති වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම ගරු ඇමෙතුමනේ මම ඔබතුමාගේ අවධානයට යොමු කරේ මම විතරක් නෙවෙයි. ඔබතුමා දන්නවා අගමැතුමාගේ මේ කළුතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ ලේකම් අජිත් නීලකාන්ත ඒ වගේම නිලාන් මේ සියලු දෙනා තමුන්නාන්සේට ලිපි ලබා දුන්නා. මම තමුන්නාන්සේට කිව්වේ වසර කීපයක් කිව්වේ එන්න ඇවිල්ලා බේරුව වලට ඇවිල්ලා පොඩ්ඩක් වෙරළ පාගල යන්න කියලා. හැබැයි තමුන්නාන්සේ මට පොරොන්දු කීපයක් ලබා දුන්නා. මොනවාද පොරොන්දු? එකපාරක් කිව්වා මාසෙකින් එන්නම් කියලා. ඊළඟ කිව්වා නෑ මං අනිවාර්යෙන් මාසෙ එකමාරකින් එන්නම් කිව්වා. ඊළඟ අයවැය විවාදයේදී කිව්වා මං සති දෙකක් ඇතුළත දෙන්නම් කියලා. මේ විදියට අපිවත් අන්දල අපිවත් රවට්ටලා සංචාරක ව්‍යාපාරයේ අහිංසක ජනතාවත් රැවට්ටීම සම්බන්ධව අපි තාමත්ම කනගාටු වෙනෝ දරු ඇමැත්තුමනි. ඒ නිසා පක්ෂ ભેදකින් තොරව අපි සියලු දලා අද ඒ අත්වලා තියෙන
ඉරණම මන්ත්‍රීතුමා කාලය අවසන්
තියෙන ඉරණම පිළිබඳව බලන්න. මහ ලොකුවට කయ్య ගහන්නේ රැකියා දසලක්ෂයක් දෙනවා කියලා. රැකියා දසලක්ෂයක් කොහෙද? තිබිච්ච රැකියා ටිකත් අද අහිමි වෙලා තියෙනවා ඒ අහිංසක ජනතාවගේ. ඒ නිසා තමයි අපි තමුන්නාන්සේට කියන්නේ මෙන්න මේ බේරුවල බෙන්තරට වැඩි අවධානයක් යොමු කරන්න. මොකද මේ සංචාරක ව්‍යාපාරයේ හදවත ගෝල්ඩන් මයිල් කියන සංචාර කලාපය බොහොම වැදගත් විදිහට සංචාරක ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන තැනක්. ඒ අයට අද ජීවත් වෙන්න බෑ. ඒ අය ඉන්නේ ඉතාමත්ම ඛේදනීය තත්වයක. ඒ නිසා මම කියනවා ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ අවධානය යොමු කරන්න, ගරු සංචාරක ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න. අර අපිට රොටි ප්ලේන්ටි කන බොන අය නෙවෙයි ගෙන්නනෝ කියපු අගමැතිතුමා අපේ සංචාරක ව්‍යාපාරයේ අයගේ සාක්කු ඩොලර් යුරෝ
වලින්
අගමැතිතුමාගේ අවධානය පිණිසයි මම මේ අද දවසේ මගේ විරෝධය මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි හොන්රබල් ජෝන් අමරතුංග.
මේවට කතා කරන තුමනි මම කනගාටු වෙනවා. අපේ මිත්‍රයා දන්නේ නැහැ යථාර්ථය. මේ හෝටල් අයිති පුද්ගලිකාංශෙද? රජයට නෙමෙයි. ඒ මිනිස්සු එක වහලා නෙමෙයි, ඒ මිනිස්සු අලුත් වැඩියා කරනවා. මම ඊට දෙන්නේ නැහැ. මට දුන්නේ නැහැ. මම දෙන්නේ නැත්නම් කරුණාකරලා වාඩි වෙන්න. ඒක නිසා මේක මේ යථාර්ථය තේරුම් ගන්න ඕන ඔක්කොම වැඩි. මේක නොදැන මෙතන ඇවිල්ලා පම්පූරි ගහලා එනවා. මම ගිහින් රැස්වීම දෙකක් තිබ්බ විජේමාන මන්ත්‍රීතුමත් එක්ක. ඔය තමුනාසේ කලාපේ කියන ප්‍රශ්නෙක ඉතින් ඒව ගැන ඒවට ඕන කරන විසඳුම් අපි දීලා තියෙනවා. ඒක නිසා මේ සභාව නෝකව අරින්න එපා. තමුන්නාසේ මේ ගැන විස්තර නොදැනීම ගැන මම කනගාටු වෙනවා.
ඔච්චරයි.
ගරු ඔනරබල් ස්පීකර්.
පරිස පොයින්ට් ඔෆ් ඕඩර්.
යා. නෝ දැන් සර්.
ද පොයින්ට් ඔෆ් ඕඩර්ස්. පරිස පොයින්ට් ඔෆ් ඕඩර්.
ගරු ඇමතුමා බොරු ප්‍රකාශ කරනවා.
නෝ පොයින්ට් ඔෆ් ඕඩර්. නෝ පොයින්ට් ඔෆ් ඕඩර්.
යා. රයිට්. සර්. I wish to take this opportunity to congratulate the Minister of Finance, Honorable Mangala Samaravira, for the excellent budget presented in 2019 under the United National Front government led by the Honorable Prime Minister Ranil Wickremesinghe. Then, sir, the budget has been all well accepted by the people, the industrial sector, entrepreneurs and the business community as a very progressive budget. Even the opposition has accepted that. Development-oriented budget through the termed as an election year, the Honorable Minister of Finance has given the highest priority to the strengthening and lifting the economy and developing the country, which is highly commendable. It compels me to mention that development is based on freedom. And the end of the autocratic regime of 2015 helped to restore law and order and the rule of law, significant political achievements which immediately benefited the economic development of this country. The improvement in the law and order situation helped to revive the tourism, and the focus on the improvement of the development of tourism during the last 4 years is proved by the fact that Sri Lanka has ensured the rank as the world's best tourism destination by the Lonely Planet and the World Travel Guide Watchdog, and many other international magazines have recommended Sri Lanka as the ideal destination for tourism. The fact itself denotes the success in the way forward charted for the tourism in this country. The shine of this achievement becomes more radiant due to the obstacles in the former
of internal and external challenges that had to be faced in the recent past. The forward march of tourism was hurt by the ill-conceived political anarchy created in October last year, which burnt the tourism bubble carefully created, which led to the thousands of tourist arrivals has been cancelled and millions of revenue loss. October political chaos had a massive negative impact on sustainability of tourism and economically for the country, with a breakdown on the momentum of development. For the budget presented by the Minister of Tourism, I am pleased to, with the incentives offered in the tourism sector, which I am confident will help to achieve the targets we have set for the industry while ensuring sustainable growth. At this point, I would like to recall some of the budget proposals. I may not be able to go into details of what the proposals are, but briefly I will mention, like the allocations given to construct the sanitary facilities at the bus terminals and railway stations, which are now very often used by the tourists. It is also to welcome the accelerated cess reduction production for integrated goods drive-up costs in the construction of the tourism sector. Then also we have the proposal to exempt NBT on foreign currency receipts by tourist hotels integrated with the Sri Lanka Tourism Development Authority. We also have, while we recognize the benefit of the online reservation system, we are mindful of the need to gradually integrate the SME tourism sector into the formal economy. Then also there was another proposal, the economic service charge applicable for export sector, which are subject to corporate tax of 14%, reduced to 0.25. There was also another proposal that the Central Cultural Fund will provide necessary funds to improve and establish common facilities, including restrooms, signs boards, security booths, information booths, etc., in the most popular tourist sites, which are presented in a deplorable state, particularly in those that are run and managed by the Central Cultural Fund. The entrance fees for the natural parks and the cultural sites will be reduced by 50% for foreign tourists, and online booking for ticketing will be in operation from 1st June 2019. The Gampariliya scheme, a landmark project, and Enterprise Sri Lanka will look into the infrastructure needs that have prevented our villages from becoming the growth centers to empower a new generation of entrepreneurs that will have a positive bearing on the development tourism driving forward the economy. I am happy that the allocation of 200 million has been made to develop the infrastructure facility at the Madhu Shrine as a epic for worship for thousands of both Christian and other devotees arriving throughout the year. These are some of the important proposals that will have an impact on the tourism industry. Then, may I now say, when I look over the ministry, took over the ministry in 2015, the arrival of tourists was 1.5 million. By last year, we were able to increase it, the number, to 2.3 million, despite obstacles and impediments. I am very confident that by the end of this year, we would be able to achieve the target of 3 million arrivals. What this means is that the matter of 4 years, we have doubled the number of tourist arrivals. I must also dwell on the revenue aspect. When I took over, the revenue from tourism was estimated at $2.5 billion for a year. Last year, the figure which Sri Lanka received was $4.3 billion. By the end of this year, we expect tourism revenue to hit at least $5 billion. This is yet again a 100% growth in the period of 4 years. Let me emphasize that this direct revenue from the tourists that visit the country. On the other hand, the country has received over $4 billion in foreign direct investments in the development of hotels and other tourist centers. It is no secret that there has been massive growth in the country. Hotel sector has now an estimate of 90,000 rooms, both formal and informal. And they are being added to the to the growing demand. It is also noteworthy that the biggest hotel brands in the world have already invested in the world or have shown interest to do so. Some of them are yet to be constructed, some have been completed, and they are growing. We are also very keen to promote Sri Lanka as a 365-day destination in order to increase arrivals in so-called off-season months from May to October. We have proposed to grant free visa, free of charge, on arrival, and visa to be issued also on arrival to nearly 39 countries. This includes Sri Lanka's main tourism source markets and also with potential increase the present numbers. In order to further promote off-season travel, we also hope to conduct Travel Mart towards the end of May in Colombo, where 200 foreign tour operators who have never marketed Sri Lanka will be invited to participate in this event. They will be taken around the country and shown in the best of tourism attractions. In addition, we have also hoped to launch an attractive country package for off-season travelers at a discount rate. The package will include air travel, accommodation, and inland travel. This will be done in association with the industry stakeholders, including foreign airlines and hotel chains. As a result, these measures, we hope to achieve 20% growth in the off-season arrivals. I am happy to inform that the long-awaited country branding under the theme So Sri Lanka was announced at the WTM in London last November. Since the digital campaign has been running in UK, Germany, France, China, India, I am happy to announce that the campaign will be officially launched at the Arabian Travel Mart in Dubai coming up next month. Then, sir, I am also happy to inform that Sri Lanka is now attracting a large number of young tourists who are interested in adventure tourism. Of the number of tourists, around 60% belong to the traditional tourist category, while the balance 40% are interested in adventure activities. There is an immense interest in the adventure parts such as surfing, hot air ballooning, and sailboat diving. Places like Mirissa, Kalpitiya, Kochuveli, Ella, and Arugambe are now famous adventure hotspots, and we hope to develop many of these resorts areas to cater to that category of tourists who are looking for adventure. I am happy to mention that we have attracted world-focused international adventure racing to the country, with the Ironman held for the last two consecutive years, all-women Amazon racing, and AR World Championships to be staged here in December 2019. We have benefited by these events, opening our window to the whole world audience. The homestay concept is now becoming popular in the rural areas. We have launched the loan schemes to help small timers to upgrade their facility and benefit from tourism. To maximize the impact of the tourist point of view, we are contemplating to provide them with the conditional license for beer and wine as well. The homestay concept has opened up a new revenue stream for those people who are now economically benefiting from the tourism sector, particularly the low-income groups. Under the patronage of Sri Lanka Tourism, dolphin and blue whales watching has now become a tourist hotspot, rising in popularity, earning a revenue of nearly 4 million a day. Well-equipped tourist police stations are being established at popular touristic centres, including beaches, for the safety of the tourists. A new tourism police station was recently opened in the Mirissa last week. Sri Lanka Tourism conducts training programs and examinations for accreditation of tourist guides with required knowledge in language, history, and other aspects, and efficient tourist guides are now being trained and put to the industry. I also wish to record that we are in the process of opening up all domestic airports to the private operators for speedy transportation for tourists to destinations within the country. I also wish to inform that the CITES World Conference for the Protection of Species of Wild Meaning Animals and Plants have decided to hold their next convention in Sri Lanka, which will be held in May 2019 with a massive participation of nearly 4,000 delegates, perhaps the biggest such participation in the history of this country. This is a single recognition of Sri Lanka as a popular destination. Sri Lanka's tourism is on course, attracting large luxury cruise ships to call at Trincomalee, Colombo, Hambantota harbors, bringing in thousands of high-spending tourists who also do the local tours. I take this opportunity to mention the plenty of time and effort that has gone into the lifting of Sri Lanka's level of recognition and the success that has been achieved. With the possible officials of the Sri Lanka Promotion Bureau, I have spared no time in attending to nearly all the major tourism promotion fairs and meetings that are held across the world. I must emphasize that there are certain impediments that are hindering the growth of the industry. The biggest obstacle is the movement in our airport, which is operating in 160% capacity. Therefore, a new terminal is no longer an option, but an absolute necessity. I am happy to note that 150 new immigration officers have been added for duties in order to avoid the delay in the airport. We also need to expedite the work in the central expressway in order to reduce travel time between destinations and also to open up the northern and the eastern parts of the country for tourism. Then there is also an urgent need to replace the outdated registration, which is the stumbling block for many of our tourism development projects. The 150-year-old customs ordinance, 105-year-old excise ordinance, Inland Revenue Act come to mind. Appropriate reforms to this outdated legislation will remove the bottlenecks that impede growth, especially in the tourism sector. At the same time, there are constantly reminded by the investors about the difficulties they experience in getting projects off the ground. The reason for this is that they have been driven from pillar to post at 20-odd different government agencies to secure statutory approvals and licenses. It is imperative that approval process is streamlined to overcome and discouraging issues so as to restore the investor confidence for the speedy development. Another area that needs scrutiny is the high cost associated with the operating budget airline flights to Katunayaka. Our landing and ground handling charges are unattractive to the budget
airline. Honorable Minister, you have 1 minute more.
How much?
1 minute.
Can I have 2 minutes? Okay. I want to touch on that. Right. Therefore, before I must also thank the officials of our ministry, our secretary, the heads of the four boards, the directors, and all other employees who were in the Minister of Tourism and Christian Affairs for all the support and cooperation they have led. Now, sir, I have this Ministry of Christian Affairs also. If I don't touch on that, I think God will not... මේ ප්‍රශ්න ගැන මම කෙටිවම කතා කරනවා නම් විශාල සංවර්ධනයක් අපිට ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය තුලින් අපිට කර කියාගන්න අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන්ම අපේ සිද්ධාස්ථාන සියල්ලක්ම වැඩ දියුණු කරන්න අපිට පුළුවන් වෙලා තියෙන අවශ්‍ය මුදල් සපයන්න. ඒ වගේම මේ 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 කරුණේදී මම මතක් කරන්න ඕන අපි මඩුපල්ලිය වැඩ දියුණු කරන්න වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඉන්දියන් ආණ්ඩුවෙන් අපිට ගෙවල් 200ක් තනන්න ආධාර ලබා දීලා තියෙනවා. ඒ වගේම සලවිල සිද්ධස්ථානයේ දියුණු කරන්න වැඩ කටයුතු රාශියක් කරලා තියෙනවා. ඒ වගේම විවිධ ආගමික ගැටලු ඇතිවෙච්ච වෙලාවේ ඒවා නිරාකරණය කරන්න අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මේ විදිහට ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයට සෑහෙන දායකත්වයක් අපිට දෙන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ඒ පිළිබඳව මට හුඟක් කතා කරන්න දේවල් තියෙනවා. නමුත් කතා කිරීමේ අවස්ථාව නැතිවීම ගැන මට ඒ හැම දෙයක්ම කියන්න බෑ. ඔබ දන්නවා ලංකාවේ කිතුණු ජනගහනය 113යි. ඒ වගේම කතෝලික රදගුරු පදවි 12යි කිතුම දේවස්ථාන 2000ක් තියෙනවා. ඒ වගේම පූජා ප්‍රසාද වරුන් 1100ක් තිබෙනවා. මේ හැම කරුණක් පිළිබඳවම අපි අවධානය යොමු වෙලා ඒ වගේම ඒ ස්ථානවලට විශේෂයෙන්ම ප්‍රධාන කිතුණු ස්ථානවලට අවශ්‍ය සේවාවන් ලබා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න ගැසට් කරපු දේවස්ථාන ගණනාවක් තියෙනවා පහුගිය අවුරුද්දේ. ඒවට අපිට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා ඒවයේ උත්සව පවත්වන අවස්ථාවේදී. ඒකම විශේෂයෙන්ම හිතුණු ආගමික කලා කටයුතු පිළිබඳව ඒ අයට ආධාර උපකාර අපි කරලා තියෙනවා. පාසල් වල දහම් පාසල් මද්‍රව්‍ය නිවාරණය සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා. වාර්ෂික දිවයිනපුර දහම් පාසල් දරුවන්ගේ බයිබල් දැනුම පිළිබඳව ඒ අවශ්‍ය වැඩසටහන් කරන්න මුදල් ආධාර දීලා තියෙනවා. ඒ වගේ පාසල් ගුරුවරයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ගුණ පුහුණු වැඩසටහන් ඔය ආදි වශයෙන් හැම අංශයකටදීම ආගමික වර්ධනයට අපි
කටයුතු.
වනජීවී අමාත්‍යාංශයත් මට දැන් මේ දීලා තියෙනවා ඊයේ පෙරේදා. මම හිතන්නේ මම ඒක ගැනත් බොහොම කෙටියෙන් මතක් කරනවා නම් අලි මිනිස් ගැටුම පිළිබඳව අපේ අවධානය යොමු වෙලා ඒකට අවශ්‍ය උපකරණ රටේ ඉඳලා ගෙන්නන්න දැන් සූදානම් කරලා තියෙනවා. සරණ ඔබ දිනකින් අපිට පුළුවන් වෙනවා ඒ ජනතාව දුක් විඳින ජනතාව ආරක්ෂා කරලා දෙන්න. ඒ වගේම විශාල ආදායමක් ලැබෙනවා අද මේ වනජීවි කලාපයේ තියෙන ආයතන තුලින් කෝටි ගාණක් රජයට අද ආදායම්
ලැබෙනවා.
ගරු මේ මුලසන අරුඩ මන්ත්‍රීතුමනි, ඒ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලට විදුලිය පැය 4ක් අප්පාදු කිරීමේ යෝධ සංවර්ධන වැඩපිළිවෙලක් කරගෙන යනවා කියන එක
ඒකට
විසඳුමක්
දෙනවා. මහින්ද සමරසිංහ
අපේ ඇමතිතුමා.
හොන්ඩරබල් මහින්ද සමරසිංහ
මම විශේෂයෙන්ම අපේ ඇමතිතුමා මාර්පණ ඇමතිතුමා මෙතන නොසිටියත් එතුමාටත් එතුමා සමග ගිය ජනීව කණ්ඩායමට අපේ සරත් අමුණුගම මැතිතුමා ඒ වගේම උතුරේ ආණ්ඩුකාරතුමා විදේශ ලේකම්තුමා රවිනත් ආරසිංහ මැතිතුමා ඒ වගේම අපේ ජනීව තානාපතිතුමා අසිස් තානාපතිතුමාට මගේ විශේෂ ස්තුතිය පුද කර සිටින්න ඕනේ. බොහොම දක්ෂ අන්දමින් සුදුසු අන්දමින් ඒ කරපු ප්‍රකාශය පිළිබඳවත් ඒ වගේම මානව හිමිකම් මහකොමසාරිස්තුමියව හම්බු වෙලා දීර්ඝ වශයෙන් එතුමියත් එක්කත් ඒ අවශ්‍ය දේවල් සාකච්ඡා කරලා ඒ සම්බන්ධතාවය ගොඩනැගීම පිළිබඳව. ඒ වගේම මම කැමති මගේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ මානව හිමිකම් කවුන්සිලේ පිළිබඳ අදත් අද උදේත් හුඟක් දෙනෙක් කතා කරා. ඒ වගේම දැන් මාසයක් තිස්සේ ඉඳලා කතුවැකි විතරක් නෙවෙයි පත්තරවල ලොකු ප්‍රසිද්ධියක් මේ මානව හිමිකම් කවුන්සිලේට දෙනවා. ඒ කතා පිළිබඳ අර්ථකථන දෙනවා. කතා නොකරපු අවස්ථාවේදීත් සමහර ජනමාධ්‍ය හරහා තමන්ටුවමන අර්ථකථන ඉදිරිපත් කරනවා. ඉතින් මේ ජනීව මානව හිමිකම් කවුන්සිලයට වැඩිපුරම වර්ෂ ගණනාවක් වර්ෂ 10කට වඩා සම්බන්ධ වුණු එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මේ පිළිබඳ දන්න කෙනෙක් හැටියට මම කැමති ඒ වැඩපිළිවෙල පිළිබඳ යම්කිසි විග්‍රහයක් කරන්න. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ මානව හිමිකම් කවුන්සිලයට හැම වර්ෂයක් පාසාම සහභාගි වෙලා අපි ප්‍රකාශ රජය වෙනුවෙන් ඒ අවස්ථාවේ කරලා විශේෂයෙන්ම නොයෙකුත් පොරොන්දු අපි මානව හිමිකම් කවුන්සිලයට දෙනවා. ඒ වගේම විශ්වකාලීන වාර්තාව අවුරුදු 5න් 5ට ගත්ත අවස්ථාවලදී අපි එවැනි සැසිවාරවලටත් සහභාගි වෙලා අපි යෝජනා බාර ගන්නවා. අපි ස්වේච්ඡාවෙන් යෝජනා ඉදිරිපත් කරනවා. හැබැයි මේ සියල්ලක්ම කරන ගමන් එතනින් පිට වෙලා ලංකාවට ආවට පස්සේ මේවා සියල්ලක්ම අමතක කරනවා. මං කියන්නේ නැහැ මුලිමලින්ම අමතක කරලා ඒ ගැන කිසිම පසුබිමක් නැතුව අපි කටයුතු කරන්න රටක් හැටියට ඉදිරිපත් වෙනවා කියලා. හැබැයි හරි පසුබිමක් කරන්න යාන්ත්‍රණයක් අදත් ඇත්ත වශයෙන්ම නැහැ කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ කාලේ ඉඳලම මේක මේ අද ඊයේ ඇති වුණ එකක් නෙවෙයි. ඒ කාලේ ඉඳලම ඕක තමයි අපේ කතන්දරේ. අපි යනවා, අපි හොඳ ප්‍රකාශ කරනවා, රටට ඔබින ප්‍රකාශ කරනවා, රටේ පිළිගැනීමක් ඒ හරහා ලබා ගන්නවා. හැබැයි ආවට පස්සේ ඊළඟ අවුරුද්දේ එතනට යනකන් හරි අඩුයි ඇත්ත වශයෙන් මේ කරපු කියපු දේවල් කරාද නැද්ද කියන එක හරියාකාරව බලලා ඒ පිළිබඳ කටයුතු කරන්න අපි ඉදිරිපත් වෙන එක බොහොම අඩුයි කියන එක, මදී කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. දැන් අපිට 2015 ඒ යෝජනාව අපි අනුග්‍රහය දක්වලා පිළිගත්තර පස්සේ අපිට අවුරුද්දක කාලයක් දුන්නා. දැන් ඊට කලින් 2009 මට මතකයි මම තමයි ඒ කණ්ඩායමේ ප්‍රධානි හැටියට කටයුතු කරේ. අපේ විශේෂ සැසිවාරයක් ශ්‍රී ලංකාව පිළිබඳ ජනීවාවල තිබුණු අවස්ථාවේදී අපි ඒ යෝජනාව 3-2 කිට්ටු වෙන ඡන්ද අරගෙන ජයග්‍රහණය කරා. දැන් එතනදීත් ඇත්ත වශයෙන්ම අපි නොයෙකුත් පොරොන්දු ඉදිරිපත් කරා. අපි කරන්න යන දේවල් පිළිබඳ අපි කතා කරා. හැබැයි 2015 දක්වා අපි ඒ පිළිබඳ හරියාකාර පසුබිමක් කරලා අපි ඒ වැඩ කටයුතු කරා කියන එක පෙන්නුම් කරපු නැති නිසා 2012 යෝජනාව අපි පෙරදුනා, 2013 යෝජනාව අපි පෙරදුනා, අන්තිම 2014 යෝජනාව ගේනකොට ඡන්ද 12යි අපිට ගන්න පුළුවන් වුණේ. ඡන්ද 3-2 කිට්ටු වෙන්න ගත්ත රටක් හැටියට 2009 2012 වෙනකොට ඡන්ද 12යි අපිට ලැබුණේ. 2015 අපි සමනුග්‍රහය දැක්වුවා. ඊට පස්සේ අපිට අවුරුදු 2 කාලයක් දුන්නා. බොහොම දරුණු වාතාවරණයක් ඒ වෙලාවේ ඉදිරිපත් කරන්නයි ලැස්ති වෙලා හිටියේ. ආර්ථික සම්බන්ධතාව ගැනත් සමහර රටවල් කතා කරා. එතකොට ඒ අවුරුදු 2 ඉවරුණාට පස්සේ 2017 අපි එතනට යනකොටත් ඇත්ත වශයෙන්ම එච්චර පෙන්නුම් කරන්න අපිට තිබ්බේ නැහැ. මෙහෙ මොකද්ද කරේ කියන එක. සංහිඳියාවට යන ගමනේදී මොකද්ද අපි මෙහෙ කරේ කියන එක පෙන්නුම් කරන්න හරියට අපිට කරුණු ඉදිරිපත් කරන්න අපිට බැරි වුණා. හැබැයි 2017 අපි තව අවුරුදු 2 අපි ගත්තා. අපි ලබා ගත්තා. දැන් මේ 2019 යෝජනාවට සමනුග්‍රහය දක්වලා තව අවුරුදු 2 අපි ලබාගෙන තියෙනවා. මං හිතන්නේ ඒක මේ ගැන කතා කරන අය වටහා ගන්න ඕනේ යම් කිසි මට්ටමක ජයග්‍රහණයක් කියන එක. මොකද තව අවුරුදු 2 අපි කොහොම හරි දැන් 2015 අවුරුදු 2 ගත්තා, 2017 අවුරුදු 2 ගත්තා, දැන් 2019 2021 දක්වා අපිට දැන් අවුරුදු 2 දීලා තියෙනවා. ඉතින් දැම්මත් මං කියන්නේ ප්‍රමාද වෙන්නේ නැතුව යම් කිසි දේශීය යාන්ත්‍රණයක් හරිගස්සගෙන ඒ නිරන්තරයෙන් මේ පසුබිම කරලා අපි කළ යුතු දේවල්, අපි බාර අරන් තියෙන දේවල් හරියාකාරව කිරීම මෙහෙවලා අපි අඩුගානෙන් දැම්මින්දලම ලෑස්ති වෙලා මං කියන්නේ 2021 යනකොට එතනට යනකොට ඒ පුළුල් වார்த்தාව ඉදිරිපත් වෙන අවස්ථාවේදී අපිට මීට වඩා හොඳ ප්‍රතිචාරයක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලබා ගන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. දැන් මේ පාර ඇත්ත වශයෙන්ම අපි දැක්කා රජයේ පැත්තෙන් කාවත් මෙහෙන් එවන් නැහැ කියන එක තීරණය කරගෙන ඒ සියලුම වල්කීම් පැවරුවා අපේ තානාපතිතුමාට ජනීවවල. හොඳ තානාපතිවරයෙක් එහි ඉන්නවා. එතුමා බොහොම දක්ෂයෙක්. එතුමාට හොඳ පළපුරුද්දක් තියෙනවා. විශේෂයෙන්ම මානව හිමිකම් ශාස්ත්‍රයේ හොඳ දැනුමක් තියෙන තානාපතිවරයෙක් අපිට එහි ඉන්නේ, එම්බැසඩර් අසීස්. අසීස් තානාපතිතුමා එතුමාට පවරපු අවස්ථාවේදී තමයි අර අප්‍රේල් 8 වෙනිදා අපි දැක්කේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ වාර්තාව. ප්‍රථම වතාවට අප්‍රේල් 8 වෙනිදා ඒක පිට කරා. ලංකාවට කොපියක් දුන්නා. එතකොට ජනාධිපතිතුමා ඒ කරුණු සියල්ලක්ම අවබෝධ කරගෙන එතුමා ප්‍රකාශයක් කරා මම කණ්ඩායමක් එවනවා කියලා. එතෙන්ද ගිහිල්ලා අපේ මතය ඉදිරිපත් කරන්න මේ වාර්තාව පිළිගන්න බෑ. මේ වාර්තාවේ හුඟක් වැරදි දේවල් තියෙනවා. ඒක නිවැරදි වෙන්න ඕනේ. අපි මීට වඩා වැඩ කරලා තියෙනවා. මේවා අපි ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්න ඕනේ කියලා කියලා එතුමා මා ඇතුළු අපේ අමුණුගම ඇමතිතුමා උතුරේ ආණ්ඩුකාරවරයා නම් කරා ප්‍රසිද්ධේ. මගේ නියෝජිත කණ්ඩායමක් හැටියට යනවා කියලා. මං ඒ වෙලාවේ හිටියේ ජනීවවල. එතකොට අපේ ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දීලා දැනගෙන මං එහි ඉන්න නිසා මට ගියා මහින්ද ටිකක් හොයලා බලලා මට වාර්තාවක් දෙන්න කියලා. මම ආපහු ලංකාවට ආපු අවස්ථාවේදී එතුමාව හමු වෙලා මං ඇත්ත තත්ත්වය කිව්වා. මං එතුමාට කරුණු පැහැදිලි කරලා දීලා මං කිව්වා විපක්ෂයේ කණ්ඩායමක් යවලා රජයේ වෙනුවෙන් ප්‍රකාශයක් කිරීම නෙවෙයි අපි කළ යුත්තේ. අපි හරි ප්‍රකාශයක් සුදුසු ප්‍රකාශයක් අපි සියලුම දෙනා එකතු වෙලා අපි හදලා ඔබතුමාගේ අනුමැතියත් ලබාගෙන අගමැතිතුමාගේ අනුමැතියත් ලබාගෙන අපි විදේශ ඇමතිවරයාට ඒ වගකීම පවරමු. විදේශ ඇමතිවරයා තමයි ආණ්ඩුවේ ඒ විෂයභාර කටයුතු කරන කෙනා. එතකොට විදේශ ඇමතිවරයෙක් ඉද්දද්දී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගිහිලා ප්‍රකාශයක් කරන එක ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක පිළිගැනීම ලක් වෙන්නේ නැහැ ඇත්ත වශයෙන්. මං ගෝ මම යන්නේ නැහැ කියලා. මං ජනාධිපතිතුමාට මේ රවිනත් ආරියසිංහ ලේකම්තුමාගේ ඉදිරිපිටම මං කිව්වා. මං ගෝ මම යන්නේ නැහැ. මොකද මම අවුරුදු 10ක් තිස්සේ උතන්ට ගිහිල්ලා යම්කිසි ස්ථාවරයක මම හිටියා. මට ඒ නිසා අපහු උතන්ට ගිහිල්ලා ඉවෙල්ලා මං කටයුතු කරන එක හරි නැහැ. හැබැයි ඔබතුමාගේ නියෝජිත පිරිසත් විදේශ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ කණ්ඩායම ජනීවාවලට යවලා ඔබතුමාටත් පිළිගන්න පුළුවන් ප්‍රකාශයක් කරන්න කටයුතු කරන්න කියලා. එතකොට ජනාධිපතිතුමාගේ මේ මැදිහත් වීම නිසා තමයි ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් වුණේ ඒ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ වාර්තාවේ තිබුණු වැරදි දේවල් නිවැරදි කරන්න අපේ ඒකාබද්ධ සමස්ත ස්ථාවරය ඉදිරිපත් කරන්න අපිට හැකියාව ලැබුණේ. දැන් අපි වට දෙකක් ඇත්ත වශයෙන්ම මෙහි අපි රැස් වෙලා තිලක් මාරපණ ඇමතිතුමාගේ කාමරයක තර අවස්ථාවකදී ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තවත් රැස්වීමක් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිළිල කරලා තිබ්බා. හොඳ යෝජිත ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය බොහොම හොඳ ප්‍රකාශයක්. එතුමන්ලා ඇත්ත වශයෙන් එතුමන්ලටත් මම ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. ඒ ප්‍රකාශය තවදුරට සාකච්ඡා කරලා අවශ්‍ය සංශෝධන කරලා ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් ඒ අවශ්‍ය යෝජනා ඉදිරිපත් වෙන විදිහට ඒ සාකච්ඡා කිරීම කරලා ඊට පස්සේ ජනාධිපතිතුමාගේ අනුමැතියත් ලබාගෙන විදේශ කටයුතු ඇමතිතුමා අගමැතිතුමාගේ අනුමැතියත් ලබාගෙන තමයි මේ ප්‍රකාශය එදා 20 වෙනිදා මං හිතන්නේ 20 වෙනිදා ජනීවවල රට වෙනුවෙන් ඒ අවස්ථාවේදී කරේ. දැන් ඒ වැඩපිළිවෙල දිහා බැලුවා මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපිට මේ ඒ කරපු ප්‍රකාශය අපේ ස්ථාවරයේ ඇයි අපි සමනුග්‍රහය දක්වපු යෝජනාවට ඇතුල් කරන්න අපිට හැකියාවක් නොලැබුණේ කියලා. මොකද මේ ඔක්කොම දාන්න ඕනේ නැහැ ඒකට. හැබැයි අපි අනුග්‍රහය දක්වන යෝජනාවක ඉස්සල්ලාම තියෙන්නේ ඔපරේටිව් පැරග්‍රාෆ් එකේ ක්‍රියාත්මක පරිච්ඡේදයේ takes note with appreciation of the comprehensive report of the high commission. දැන් අපි සමනුග්‍රහය දක්වන යෝජනාවේ ක්‍රියාත්මක පළවෙනි ඡේදයේ තියෙනවා අපි ඒ මානව හිමිකම් මහ කොමසාරිස්තුමගේ වාර්තාව අපි පිළිගන්නවා කියලා. ඒ ඒ ඒ වචන එතනට ඇතුළත් කිරීමෙන් පරස්පර විරෝධී තත්ත්වයක් ඇත්ත වශයෙන්ම එතන අපි පෙන්නුම් කරා. මොකද 20 වෙනිදා ගිහිල්ලා තිලක් මාරපන ඇමතුමා, විදේශ කටයුතු ඇමතුමා බොහොම හොඳ ප්‍රකාශයක් කරනවා. ඒ වාර්තාවේ නිවැරදි කරන්න තියෙන තැන් ඔක්කොම පෙන්නලා දෙනවා. ඒ සංඛ්‍යාලය ගැන වැරදි කියලා කියනවා. අපිට ජාත්‍යන්තර අධිකරණයක් පිළිගන්න, ඒ කියන්නේ මිනිසුරුවරු පිළිගන්න බැහැ කියන එක අපේ ව්‍යවස්ථාවේ පටහැනි කියලා එතුමා ප්‍රකාශයක් කරනවා. හැබැයි 22 වෙනිදා අපි සමානුග්‍රහයෙන් අපිත් අත උස්සන යෝජනාවේ තියෙනවා අපි පිළිගන්නවා කියලා මේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ වාර්තාව. දැන් මෙතන ලොකු වැරද්දක් වෙලා තියෙනවා. මොකද මේ වන්දනාවක් ඔහෙන් හරි මෙහෙන් කවුරු හරි කෙනෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයක සම්බන්ධ වුණ නැහැ. විදේශ ලේකම්තුමාට ලිපිය මේ කොපියක් ඒ ලියුමේ වෙලා තියෙනවා. මෙහෙන් ලියුමක් වෙලා කියනවා සමානුග්‍රහය දක්වන්න කියලා. එතකොට එතන ඉන්න තානාපතිතුමාට කර කියා ගන්න දෙයක් නැහැ. මෙහෙන් ඒ වගේ ලියුමක් ලැබෙනකොට එතුමා ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතුමා සමානුග්‍රහය වෙනුවෙන් අස්සම් කරලා මෙහෙට රවිනාත් ආරසිංහ ලේකම්තුමාට දන්වනවා, ඔන්න අර ලියුම අනුව මම සමානුග්‍රහය දැක්ුවා කියලා. දැන් මේක වෙන්නේ 25 වෙනිදා, මාර්තු 25 වෙනිදා. එතකොට මහ කොමසාරිස්තුමාගේ වාර්තාව ඉදිරිපත් වෙන්නේ අප්‍රේල් 8 වෙනිදා. අප්‍රේල් 14 වෙනිදා තමයි සමානුග්‍රහය දක්වන යෝජනාව බාර දෙන්න තියෙන අන්තිම දවස. දැන් මෙතන මේ කලබල වුණේ නැත්තම්, ඇත්ත වශයෙන්ම ඔච්චර කලබල වුණේ නැත්තම් අපිට තිබ්බා 8 වෙනිදා වෙනකන් ඉඳලා මහ කොමසාරිස්තුමාගේ වාර්තාව අධ්‍යයනය කරලා ජනාධිපතිතුමාටත් ඒක පෙන්ලා ජනාධිපතිතුමාගේ අදහසුත් ලබාගෙන අපිට තිබ්බා ඒ සමානුග්‍රහය දක්වපු අනිත් රටවල් එක කතා කරලා කියන්න මේ ක්‍රියාත්මක පරිච්ඡේදය අපිට මේ විදිහට දාන්න ඉඩ දෙන්න බෑ. මොකද අපි මේ වාර්තාව අපිට ඔක්කොම පිළිගන්න බෑ. වාර්තාවේ වැරදි දේවල් තියෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ takes note with appreciation the high commissioner's report. takes note කියලා කිව්වනම් වෙනම දෙයක්. But when you say takes note with appreciation it of a comprehensive report, we are agreeing to the report as a co-sponsor. ඇත්ත වශයෙන්ම මෙහි ඉන්න ඒ බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව ප්‍රමුඛ ඒ කණ්ඩායමත් එක්ක අපිට 8 වෙනිදා ඒ වාර්තාව ගත්තට පස්සේ අපිට සාකච්ඡා කරලා කියන්න තිබ්බා මේ විදිහට මේක සංශෝධනය කරන්න. එතකොට අපිට මේ සමානුග්‍රහය දක්වන්න ලේසි වෙනවා කියන එක අපිට කියන්න තිබ්බා. දැන් මම සමස්තයක් හැටියට ඇත්ත වශයෙන්ම කියන්නේ, දැන් ඔය එක එක අය ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ ස්පීචස් දෙනවනේ. දැන් සුමන්ත්‍රී මන්ත්‍රීතුමා මම දැක්කා කියනවා මේ විදේශ විනිසුරුවරු ගේන්න ඉඩ දුන්නේ නැත්තම් ජාත්‍යන්තර අධිකරණයට අපිව ගෙනියනවා කියලා. දැන් එතුමා නීතිඥවරේ. එතුමා දැනගන්න ඕනේ අර රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න 2001 එක්සත් ජාතික පක්ෂයේ රජයේ තමයි තීරණයක් ගත්තේ රෝම් ස්ටැචියුට් එක නැත්තම් රෝමේ ඒ සම්මුතිය අපි බාරගන්නේ නැහැ කියලා. අපි ICC membership එකෙන් ඉවත් වුණා. ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ප්‍රයිම මිනිස්ටර්ට, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඉතින් එතුමා ඒක කරපු නිසා අපේ කාවවත් එහෙට ගෙනියන්න බාර අරන් නැහැ ඒ අධිකරණේ. ඇමරිකාව බාර අරන්ද නැහැ. තව රටවල් ගන්නවක් බාර අරන් නැහැ. මේ සුමන්දිරණල ඇවිල්ලා දේශපාලන වශයෙන් මෙහෙ ඇවිල්ලා ඔය ස්පීචස් දෙන එක නැත්තම් ඔය මේ කතා දෙන එක ඇත්ත වශයෙන්ම නිකම් මේ අස්ථාවර තත්වයක් මේ රටේ ඇති කරන දෙයක්. ඒ නිසා එතුමන්ලා දැන මෙවැනි දේවල් ඇත්ත වශයෙන්ම කීම හරි වැරදි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. මම අවසානයේදී මට මෙච්චරයි ඇත්ත වශයෙන්ම මට යෝජනා කරන්න තියෙන්නේ අපි දැම්වත් අපි මේ ජෙනීවා ගිහිල්ලා සමානුග්‍රහය දක්වලා බාරගන්න ඒ දෙන පොරොන්දු ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඒ දේශීය යාන්ත්‍රණය අපි හදලා ඒ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් අපි ක්‍රියාත්මක කරන්න අදිස්ථාන ශීලව දේශපාලන උමනාවකින් කටයුතු කරන්න ඕනේ කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න
ගියා. විනාඩි දෙකක් තියෙනවා.
Sir, there must be a domestic process. The call for an international process is because there is no domestic process. If we had a domestic process to look into all these things, right, none of these allegations would be made. Today we have an independent judiciary. I'm sure within the constitution we can find ways and means of dealing with these issues. If we are hopeful of completing this journey of comprehensive reconciliation, then accountability is also a part of it. I mean, we know, අපි මම බොහොම පැහැදිලිව කියන්න කැමති ප්‍රතිපත්තියක් ප්‍රතිපත්තියක් හැටියට අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය කවදාවත් සිවිල් ජනතාව ඉලක්ක කරගෙන යුද්ධයක් කරේ නැහැ. හැබැයි LTT සංවිධානය ඔබතුමා විශේෂයෙන් දන්නවා LTT සංවිධානය සිවිල් ජනතාව මිනිස් පලියක් හැටියට පාවිච්චි කරා. එතකොට අතුරුදහන් ඌවන්ගේ කාර්යාලයක් තියෙනවා අද රට පුරාම ගිහිල්ලා ඒ අය සංඛ්‍යාලය ගැන ගොනු කරගෙන යනවා. වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් දැන් අපි ආරම්භ කරලා තියෙනවා පනතක් මේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන ගිය ව්‍යවස්ථාදායක සභාව රැස් වෙනකොට අපි ඒ අවශ්‍ය පුද්ගලයෝ පස් දෙනාගෙන් තුන් දෙනෙක් අපි අනුමත කරා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා එතකොට අපි හොයන්න ඕනේ වැඩපිළිවෙලක් දේශපාලන උමනාවකින් මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ අරකට උත්තරයක් දෙන්න නිකන් ගිහිල්ලා ඒ ව්‍යවස්ථාවට ව්‍යවස්ථාව ඉඩ නැහැ කියලා හරියන්නේ නැහැ. ඒ වෙලාවට ඒක හොඳයි. හැබැයි අපි අත්වසෙන්ම අපි උමනාවකින් කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමා හරි වෙලාවට සම්බන්ධ වුණා. එතුමා මේ පිළිබඳ පුළුල් අවබෝධයකින් කටයුතු කරන රාජ්‍ය නායකයෙක් හැටියට රටට ආදරය කරන රාජ්‍ය නායකයෙක් හැටියට එතුමා මැදිහත් වෙලා එතුමා ඒ අවශ්‍ය උපදෙස් දීලා ඒ ඒකාබද්ධ ප්‍රකාශයක් හදාගෙන අපි ගිහිල්ලා එතන ඒක ඉදිරිපත් කරලා මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය හම් වෙන අවස්ථාවේදීත් අපි ඒ කරුණු ඉදිරිපත් කරලා අපේ ස්ථාවරය අපි දැන් බොහොම පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා. ජනාධිපතිතුමාට විශේෂයෙන් මගේ ප්‍රශංසාව ස්තුතිය පුද කර සිටින අතර අගමැතිතුමාටත් මගේ ප්‍රශංසාව ස්තුතිය පුද කර සිටින්න ඕනේ. මේ ඒකාබද්ධ ප්‍රකාශයට එතුමාගේ අනුමැතියත් ලැබිලා ඒ විදේශ කටයුතු ඇමතිතුමාට ඒ අවශ්‍ය උපදෙස් ලබා දීම පිළිබඳ අවසාන වශයෙන් අපේ විදේශ කටයුතු ඇමතිතුමාට නැවත වරක් මගේ ස්තුතිය ප්‍රශංසාව රවිනත් ආරියසිංහ ලේකම්තුමාට ඒ සියලුම නිලධාරීන්ට මගේ ස්තුතිය ප්‍රකාශය ඒ වගේම කණ්ඩායමේ සියලුම නියෝජිතයන්ට මගේ ස්තුතිය ප්‍රකාශය වහම ජනාධිපතිතුමාවත් සම්බන්ධ කරගෙන අගමැතිතුමාවත් සම්බන්ධ කරගෙන ඒ දේශීය යාන්ත්‍රණයක් හදාගෙන ඒ පුළුල් පසුබිමක් එක්ක මේ වැඩ කටයුතු මේ අවුරුදු දෙකේ කරලා අපි මීට වඩා ප්‍රගතියක් ඊළඟ පාර ගිහිල්ලා ඒ පුළුල් යෝජනාව ඉදිරිපත් වෙනකොට අපි පෙන්නමු කියන එක මම මේ අවස්ථාවේ මතක් කරමින් මගේ වචන ස්වල්පය මෙතනින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ගෞරව මුජිබුර් රහමාන්.
ස්තුති ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම හිටපු අපේ අමාත්‍යතුමා මහින්ද සමරසිංහ මැතිතුමා, මම හිතන්නේ හොඳ කතාවක් එතුමා කළා, ආදර්ශමත් කතාවක්. මොකද එතුමා කියන විදිහටම මමත් ඒ කාරණාවේදී එතුමා එක්ක ඉන්නවා. අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා කියන දේවල් අපි යම් යම් ඒවල් වලට එකඟ වුණා නම් අනිවාර්යෙන්ම ඒවා අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපිට ලෝකේ හුදකලා වෙන්න පුළුවන්. අපි රටක් හැටියට අපි ලෝකයේත් එක්ක මේ යන ගමනේදී අපිට එහෙම තනිවම ගමන් කරලා එහෙම ජයග්‍රහණ කරගන්න බෑ. විශේෂයෙන්ම එතුමාගේ මම දැක්ක ඊයේ පෙරේදාත් එතුමා යම් කතාවක් කරලා තිබුණා. ඒ මහින්ද සමරසිංහ හිටපු ඇමතිතුමාගේ කතාවෙත් තිබුණා. අපිට 2015ට කලින් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවදානමකුත් තිබුණයි කියලා මම දැක්ක ඊයේ පෙරේදා එතුමා පුවත්පත් වලට යම් ප්‍රකාශයක් කරා. එතකොට එතනම ඒ බලනකොට අපිට පේනවා එදා එතුමා ඒ සත්‍ය තත්ත්වය ගැන පැහැදිලි කරා. එතකොට අද වෙනකොට ඒ සත්‍යයේ තත්ත්වයේ ඉඳන් අපි 2015 ආණ්ඩුව වෙනස් වීමත් එක්ක මේ ජාත්‍යන්තරයේ ගැන අපිට යම් විශ්වාසයක් දිනා ගන්න පුළුවන් ආකාරයට මේ ආණ්ඩුව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතකොට ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි දැක්කා මේ ප්‍රශ්නය ජිනීවායක දක්වා අපි යන්න හැදුනේ 2009 යුද්ධය අවසාන වුණාට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්තුමා බැංකින් එවකට හිටපු බැංකින් මූන් මැතිතුමා ඇවිල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඒකාබද්ධ නිවේදනයකට අත්සන් කළා. ඒ ඒකාබද්ධ නිවේදනයේ තුල පැහැදිලිවම එදා ඒ අත්සන් කරපු නිවේදනයේ තිබුණ දේ තමයි අවතැන් වූවන් පදිංචි කිරීම, ඊළඟට මානව හිමිකම් උල්ලංඝනය හා මානවවාදී නීති උල්ලංඝනය කිරීමේ පිළිබඳව වගකීම් සහතික කිරීම, මේ ප්‍රශ්නයට මුල් වෙච්ච මේ යුද්ධයට මුල් වෙච්ච කාරණාවන මේකට දේශපාලන විසඳුමක් ලබා දීම. මේක තමයි 2009 මහින්ද රාජපක්ෂ මැතිතුමත් බෑන් කීන් මූන් මැතිතුමත් අත්සන් කරපු ඒ ඒකාබද්ධ ලියවිල්ලේ පදනම මේක තමයි. මේ පදනම ඉස්සරහට ගෙන යන්න ඒ එදා හිටපු ආණ්ඩුව අසමත් වුණා. ඒගොල්ලෝ එදා නොයෙකුත් ජාත්‍යන්තරයට පොරොන්දු දීලා අපි දැක්කා ඊළඟට ඉන්දියාවට පවා කිව්වා 2009 වගේ කාලෙදී විශේෂයෙන්ම 13+ 13 සංශෝධනයෙන් එහා ගිය විසඳුමකට දේශපාලන විසඳුමකට යනවායි කියලා පොරොන්දුවක් ඉන්දියාවට ලබා දුන්නා. මට මතකයි එතකොට විශේෂයෙන්ම 2009 ඒ කාලෙදී ඉන්දියාවත් එක්ක යෝජනාවකුත් ගෙනාවා මානව හිමිකම් කවුන්සලයට. 13 සංශෝධනයෙන් එහා ගිය විසඳුමකට ආණ්ඩුව යනවායි කියලා ඉන්දියාවත් එක්ක යම් යෝජනාවක් ගෙනාවා. එතකොට මේක ජාත්‍යන්තරයට ගෙනිච්චම
ඔබතුමා ඔය කියපු ජොයින් ස්ටේට්මන්ට් එක ටේබල් කරන්න පුළුවන්ද?
ඔව් තියෙනවා මගේ මේ
මොකද ඔක අත්සන් කරා කියලා කියන කාරණාව කරුණාකරලා ඒක ටේබල් කරනවද? මොකද ජොයින් ස්ටේට්මන්ට් එක අත්සන් කළා නිකුත් කරන්නේ
නැහැ. හරි. මම මගේ ළඟ තියෙනවා ඒ ජොයින් ස්ටේට්මන්ට් එක මම ඔබතුමාට දැන් මේ කියවන්නම්. ඒකේ තියෙන අවසාන මේ වගන්ති ටික මට විනාඩියක් දෙන්න මගේ ළඟ තියෙන ස්ටේට්මන්ට් එක. ඔව් ඔව්. ඒ කියන්නේ මේ අත්සන් කරන මහින්ද රාජපක්ෂ මැතිතුමයි බැංකින් මුත්තමයි ඒ ජොයින් ස්ටේට්මන්ට් එක නිකුත් කරලා තියෙන්නේ මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් ඇෆෙයර්ස් කලම්බෝ 23 වෙනිදා මැයි මාසේ 2009. හරි. ඒකෙදි
ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, මේ මුජිබර් මන්තුමා කියන කාරණාවේ අපි ඉල්ලීමක් කරේ ඔය කියන ජොයින් ස්ටේට්මන්ට් එක කරුණාකරලා සභාගත කරන්න කියලා. එතකොට මේක අත්සන් කරේ කවුද කියන කාරණාවත් අපිට බලා ගන්න පුළුවන්. මොකද සභාගත කිරීමක් කරන්නේ නැතුව
පොයින්ට්
ඔෆ් ඕඩර් එක නෙමෙයි. ගරු මන්ත්‍රීතුමනි ජොයින් ස්ටේට්මන්ට් එකක් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි බැංකින් මැතිතුමයි අත්සන් කරලා මාධ්‍ය තුලට ඇවිල්ලා කේ ප්‍රකාශය කරපු ගැන මුළු ලෝකෙම දන්න දෙයක්. ඒක හංගන්න බෑ. ඒක කරාට පස්සේ තමයි ඒ ප්‍රකාශය කරාට පස්සේ තමයි විදේශ අමාත්‍යාංශය යම් ලියවිල්ලක් නිකුත් කරනවා ඉදගෙන. ඒ විදේශ අමාත්‍යාංශය ලියකුත් කරපු ලියවිල්ලේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ ප්‍රෙසිඩන්ට් රාජපක්ෂ ඉන්ෆෝම් ද සෙක්‍රටරි ජෙනරල් රිගාඩින් ද ඔන්ගෝයින් ඉනිෂියේටිව් රිලේටින් ටු ද රිහැබිලිටේෂන්. Rehabilitation and reintegration of ex-combatants in addition to the ongoing work by the Office of Commissioner General for Rehabilitation and National Framework for the Integration of Ex-Combatants
into this particular joint statement. Can they table it? Because you are just reading something. Can you please intervene and get it tabled? Because you can only tell, but we need proof for that.
This statement is issued by the Foreign Ministry. Right, in 2009, that time President was the President Rajapaksa. Right? ගරු සභාපතිතුමනි, මම මේ කියාගෙන ආවේ මේ එවකට ජනාධිපතිතුමයි බැංකින් මූන් මැතිතුමයි එකඟ අත්යකට ආපු කරුණ ගැන විදේශ අමාත්‍යාංශයේ නිකුත් කරපු ලියවිල්ල ගැන. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ දෙන්න එකඟ වෙච්ච ලියවිල්ලක් එදා විදේශ අමාත්‍යාංශය නිකුත් කරා. ඒක තමයි මේ 2009 ලියවිල්ල. ඒක එමනම් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්න ඕනේ මේ විදේශ අමාත්‍යාංශය 2009 මැයි මාසේ 23 වෙනිදා නිකුත් කරපු ලියවිල්ලට මගේ කිසිම එකඟත්වයක් නැහැයි කියලා. මේ 2009 මේක නිකුත් කරේ ඔබතුමාගේ ආණ්ඩු කාලේ ඔබතුමාගේ. මම මේකේ print out එකක් ගෙනල්ලා ඔබතුමාට මම සභාගත කරන්න. ඒක මට කරන්න පුළුවන්. ඒක නෙමෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමාගේ හිටපු ඇමතිතුමත් ඇවිල්ලා දැන් කතා කරපු එක ඔබතුමා අහන් හිටියද?
ඔබතුමාගේ මහින්ද සමරසිංහ ඇමතිතුමා කතා කරනකොට ඔබ නිශ්ශබ්දව හිටියා. එතුමා හරියටම මේක පැහැදිලි කරලා කිව්වා. එතුමා කිව්වා ඉඳගෙන ඔක්කොම ගිහිල්ලා පොරොන්දු වුණා කිසි දෙයක් කරේ නැහැ කියලා.
කරු මන්දක තමා විනාඩි දෙකක් තියෙනවා.
අන්තිමට මට වෙලාව ටිකක් තියෙනවා. මට අන්තිමටම එතුමා කිව්වා ශ්‍රී ලංකාව 2015 දී සම්බාධක අභියස සිටියයි කියලා මහින්ද රාජ මහින්ද සමරසිංහ ඇමතිතුමා කිව්වා. ඒ කියන්නේ එතුමා පිළිගත්තා එතුමා තමයි ගියේ හියුමන් රයිට් කවුන්සිල් එකට මේ ලංකාවේ ඔබතුමාලගේ නියෝජිතය හැටියට. ඔබතුමාලගේ නියෝජිතය හැටියට ගියේ මෙතුමා. ඔය ප්‍රශ්න ටික අහන්න මෙතුමාගෙන්. අපෙන් අහලා වැඩක් නැහැ. ඔබතුමා හම්බුණා නම් මෙතුමා හොඳ ලෙක්චර් එකක් දෙයි ඔබතුමාට විදේශයේ එදා වෙච්ච දේවල් ගැන. ඒ හින්දා ගරු සභාපතිතුමනි එදා මේවා ජාත්‍යන්තරයට ගෙනියලා ජාත්‍යන්තරයට යම් යම් පොරොන්දු දීලා ඒවා ඉෂ්ට කරගන්න බැරි වුණාම දැන් ඒක වණ වෙලා තියෙන්නේ. ඒ වණ වෙච්ච එක 2015 යහපාලන ආණ්ඩුව ආවට පස්සේ යම්තා දුරකට කොට දාගන්න පුළුවන් වුණා. අර ඇමතිතුමා හිටපු ඇමතිතුමා කිව්වා වගේ සම්පූර්ණයෙන් මේක විසඳිලා නැහැ. නමුත් හිටියට වඩා අපි යම් දුරකට අපි ඇවිල්ලා තියෙනවා. ගරු සභාපතිතුමනි මෙතුමන්ලා පෞගේ කාලේ කිව්වා අපිට දෙමව්න අධිකරණය ගැන කිව්වා, විදේශීය විනිශ්චයකරුවන් ගැන කිව්වා. අද තිලක් මාරපණ ඇමතිතුමාට පුළුවන් වුණා ගිහිල්ලා ඒව ප්‍රතික්ෂේප කරන්න. අපි මහ කොමසාරිස් කාර්යාලය දාන එකටත් එතුමාට පුළුවන් වුණා ප්‍රතික්ෂේප කරන්න. එහෙම ප්‍රතික්ෂේප කරලා තව අවුරුදු දෙකකට මේ තියෙන ප්‍රගතිය ගැන වාර්තාව ගැන බලන්න පුළුවන් අපිට යම් අනුමැතියක් ගන්න පුළුවන් වුණා. අද මේකත් එක්ක ගරු සභාපතිතුමනි ඇයි අපිට මේ තත්ත්වයට යන්න උනේ? මේ තත්ත්වයට යන්න උණු කාරණාවල් තියෙනවා. පෞගේ ආණ්ඩු කාලේ මානව හිමිකම් කඩවීම සිද්ධ වුණා, පැහැර ගැනීම සිද්ධ වුණා, ඝාතනවල් සිද්ධ වුණා. මේක හැම ආණ්ඩුවක් තියෙන කාලෙම සමහර රටවල් වල සිද්ධ වෙලා තියෙනවා. අපේ ආණ්ඩු කාලෙත් වුණා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ, අපි මතක් කරගන්න ඕනේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ, සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ විශේෂයෙන්ම ප්‍රේමවති මනම්පේරිගේ ඝාතනය සිද්ධ වුණා. එතකොට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ ඝාතනයට සම්බන්ධ වෙච්ච අයට නඩු බැවරුවා. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ
කරු මන්දරතුමා කාලේ අවසන්
නරසිංහ ක්‍රිෂාන්දි කුමාරසාමිගේ ඝාතනය සිද්ධ වුණා. එදා එතුමිය නඩු බැවරුවා. ඊළඟට ප්‍රේමදාස යුගයේ කොක්කඩචෝලේ සිවිල් ඝාතනයක් සිද්ධ වුණා. ප්‍රේමදාස මැතිතුමා නඩු බැවරුවා. මෙතුමන්ලගේ කාලේ යුද්ධය අවසාන කාලේ යුද්ධයේ මුවාවෙන් සහන සේවකයන් 11,000 දෙනෙක් මැරුවා. ඊළඟට ශිෂ්‍යෝ ටිකක් අරගෙන ගිහිල්ලා යුද්ධයේ මුවාවෙන් තිරුකුණාමලේ 11 දෙනෙක් ඝාතනය කළා. කිසිම පියවරක් ගත්තේ නැහැ. කිසිම නඩු බැවරීමක් කරේ නැහැ. ඒ හින්දා තමයි මේවා ජාත්‍යන්තරයට ගෙනිච්චේ. ජාත්‍යන්තරයට ගෙනිච්ච අපි නෙමෙයි, තමුන්නාන්සලගේ වැරදි ක්‍රියාකලාප, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ඒක කඩ කිරීම, මේ රටේ ජීවිතවල මේ රටේ ජීවත් වෙන ජනතාවගේ ජීවිතවල ආරක්ෂාව තාවුරු කරගන්න බැරි වීම, අන්න මේ කාරණා හින්දා තමයි මේවා ජාත්‍යන්තරයට ගියේ. මේවා ජාත්‍යන්තරයට ගියාම ජාත්‍යන්තර එදා මහින්ද රාජපක්ෂ මහත්මයා ජාත්‍යන්තරයට ගියා. ඔබතුමාට මතක නැද්ද?
බොහොම සුදේ මන්දරතුමා
80 කාලවලදී
ගරු මන්ත්‍රීතුමා අර සාහන සේවකයෝ මැරීම, ශිෂ්‍ය 11 මැරීම වගේ වට යුද හමුදාව නම් නැහැ උතුම්.
යුද්ධයෙන් මුවාවෙන් කරපු ඝාතන. ඔබතුමා කියන දේ හරි, යුද්ධයෙන් මුවාවෙන් කරපු දේවල්, එක එක්කෙනාගේ පෞද්ගලික ඕමනාවල් වෙනුවෙන් කරපු දේවල්, අර සුදු වෑන් දාලා කරපු දේවල්, ඒවට වෙන වෙන අය සම්බන්ධය ඉන්න, අන්න ඒව ගැන පරීක්ෂණ
කරේ,
ඒව ගැන නඩු කරේ
නැහැ.